කියන්න. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සබ්බ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බලන්තා ධම්මස්සවන කාලෝ අයං බලන්තා ධම්මස්සවන කාලෝ අයං බලන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උත්තාන වතෝ සතිමතෝ සුති කම්මස්ස නිකම්ම කාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අප්‍රමත්තස්ස යසෝ ධික්වද්ධති වාක්නවන්ත ස්තේමති අද දවසේදී ධර්ම දේශනා ප්‍රවැත්වීම සඳහා මම මාතෘකාපලේ ධම්මපදයේ දෙවැනි වර්ගය අප්‍රමාද වර්ගයේන හතරවෙනි ගාථාව මේ ගාථාව දේශනා කිරීම සඳහා හේතු වූ සෙවීම රජකහනුවර දරුණු රෝගයක් ඇතිර යනවා අහිවාතක කියලා කියනවා. මේ රෝගයේ ස්වરૂපය තමයි කෙනෙක්ට වැළඳුනහම ඒ කෙනාගේ ශරීරයේ මස් දිය වෙලා මරණයට පත් වෙනවා. මේ රෝගයෙන් ගැලවෙන්න බෙහෙතක් තිබෙන්නේ නැහැ. තිබෙත් කෙමක් කේම කියලා ලංකාවේ භාවිත කරන්නේ. ඒ කේම තමයි විච්ඡය කඩාගෙන ගෙදර කැලේට ගිහිල්ලා ජීවත් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ රෝගයෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ රජගහනුවර සිටුවරයාගේ පුතාට සිටු තාත්තයි සිටුම ආදී අම්මයි කියනවා අපිට රෝගේ වැළඳිලා ඔබට බේරෙන්න පුළුවන් ක්‍රමය තමයි විච්ඡය කඩාගෙන ගිහිල්ලා කැලේ ඉඳලා කවදා හරි ඇවිල්ලා අපේ මේ සම්පත් අරගෙන ජීවත් වෙන්න කියලා. මෙහෙම කිව්වම මේ සිටු පුතා කැලේට යනවා. විවිධ කාලයක් ඉඳලා නගරයට එනවා. නගරයට ඇවිල්ලා මෙයා කල්පනා කරනවා මම එකපාරම තියෙන ධනෙ අරගෙන කෝසපෙක් හැටියට හැසිරුණොත් නගරයයි මට තිරස්‍යා කරනවා. මගේ දියුණුව මම හොරකමකින් ලබාගත් දෙයක් කියලා මම කරදරයට පත් වෙනවා. ඒ නිසා මේ මිලමුදල් ඒ වස්තුව එකපාරම ගන්න නැතුව මෙයා කාලයක් හැතිරෙනවා රැකියාවක් හැදේට උදෑසන අනිත් අය අවදි කරවන දෙබ්බෙක් කරනවා. ලංකාවේ අම්මලා වගේ. ඒක තමයි එහෙම තමයි සමහර වෙලාවට. අනිත් අය අවදි කරවීමේ රැකියාව කරනවා. ඒක නිසා මෙයාට නමක් ලැබුණා කුම්භකෝසක කියලා. මේ බිම්බිසාර රජුවන්ට අනිත් අයගේ හඬ ගැන අවබෝධයක් තියෙනවා. හඬේ කියන්න පුළුවන් එයා කොයි වගේ කෙනෙක්ද කියලා. බිම්බිසාර රජුරෝ මේ කුම්භකෝසකගේ හඬ අහලා එයා කැඳවනවා. කැඳවලා ඉවර වෙලා විමසුවම මේ පුද්ගලයා සැබෑ කතු කියනවා. කිව්වගෙන් පස්සේ මේ ආරංචියක් එක්ක තමයි මේ ගාථාව දේශනා කරන්නේ. මේ ගාථාව තුළ උගන්වනවා කෙනෙක්ගේ ජීවිතය යහපතින් වර්ධනය වෙන්න උවමනා කරන කාරණා හතක්. ඒ කාරණා හත තමයි සරලව කෙටියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. යහ කියලා කියන්නේ මොකටද? දැන් සමහර වෙලාවට ඔය කියනවනේ කෙනෙක් දිහා බලලා මේක නම් යහ වැඩක් කියලා. ඒකෝ මෙතන යහ කියන්නේ ඒ අදහස නෙවෙයි. යහ කියන වචනේ තේරුම මොකක්ද? අටලෝ දහමින් එකක්. මොකක් කියලා හිතන්නේ? කීර්තිය අනිත් අය අතර ප්‍රකටව පැතිරීම අනිත් අය අතර ප්‍රසිද්ධ වීමට බලපාන කාරණා හතක්. පළවෙනි එක තමයි උත්සාහය වතු. උත්සාහය. මොකටද උත්සාහය කියලා කියන්නේ? උත්සාහය කියලා කියන්නේ මොකටද? මහන්සි ගන්න එකට එකයිද? උත්සාහය කියන්නේ මහන්සි ගන්න එකට විතරද? හොඳ දේ කරන්න. නරක දේ කරන්න උත්සාහය වෙන්නේ. උත්සාහය කියන වචනේ හොඳම අදහස ගත්තොත් මොකක්ද? දැන් අපි අම්මා කියන එකට අම්මා කියන්නේ කවුද හැමෝම? මව, මාතා එහෙම කියලා හරියන්නේ නැහැ. අම්මා කියලා කියන්නේ අපි මෙලවට දසමාහසයක් උපේ තියාගෙන ඉඳලා ඉදි කරපු කෙනා. එතකොට උත්සාහය කියන එකට අපි සරලවම කියන්න පුළුවන් තේරුම මොකක්ද? දැන් ඔයයට මෙතන ඉඳගෙන ඉන්න උත්සාහයක් තියෙනවා. බෝසතාණන් වහන්සේට බුදු වෙන්න උත්සාහයක් ඕනලා. අපිට දන් දෙන්න උත්සාහය ඕන. අපිට නරක වැඩ නොකර ඉන්න උත්සාහය ඕන. අපිට හොරකමක් කරන්න ඕන ඒකත් උත්සාහය ඕන. ඒක උත්සාහය කියලා කියන්නේ මොකක්ද? යම් දෙයක් කරන්න කියන කෙනෙක් සහ හැකියි. ඕනෑම කෙනෙකුට යම් දෙයක් කරන්න කැමැත්ත තියෙන්නත් ඕන හැකියි තියෙන්නත් ඕන. එතකොට උත්සාහය කියන වචනයෙන් දෙන අදහස තමයි ඒක. එතකොට හොරකමක් කරන්න යම් කෙනෙකුට හොරකම නරක වෙන්න පුළුවන් දෙයක් කැමැත්ත තියෙනවා. ඒ වගේම මේ වෙනුවෙන් හැකියි තියෙනවා. බෝසතාණන් වහන්සේට අසංකේය කල්පරක්ත ගණනාවක් පෙරොප්පරලා බුද්ධත්වයට පත් වීමට කැමැත්ත තිබ්බා හැකියි තිබ්බා. ඒක තමයි බෝසතාණන් වහන්සේගේ උත්සාහය. එතකොට ඕනෑම කෙනෙක්ට ජීවිතේ දියුණු කරගන්න නම් ජීවිතේ වර්ධනය කරගන්න නම් ප්‍රතිපත්තිගත ජීවිතේ වෙන්න පුළුවන් භෞතික සම්පත් වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන් වෙනත් දෙයක් වෙන්න පුළුවන් ඔය හැම දෙයක්ම දියුණු කරගන්න ඕන කැමැත්තයි කැපවීමයි ඒක තමයි අපි උත්සාහය කියන කියන්නේ කෙනෙකුට භාවනා කරන්න එන්නේ කැමැත්තක් තියෙනවා එන්නේ කැපවීමක් කැමැත්තයි කැපවීමයි නැත්නම් උත්සාහය නේ උත්සාහය කියලා කියන්නේ එකට තමයි භාවනා කරන්න කැමති ඒ වෙනින් තමයි ඒක නිසා උත්සාහය කියලා කියන්නේ කැමැත් යම් දෙයක් කරන්න හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් කැමැත් සහ කැපවීම ඊළඟ වචනේ තමයි මම මේ වගේ වැඩි වෙලාවක් රැඳෙන්නේ මේ ගාථාවේ මම බල ලංකාවේ තිබුණු ප්‍රේකමාරක් කියන මට මෙතන තියෙන විනාඩි 45යි ඊළඟ වචනේ තමයි සතිය සතිය කියලා කියන්නේ මොකක්ද ධර්මයේ කියන වචනේ මොකද්ද සතියද? එහෙනම් ධර්මයේ කියන වචනේ දන්නවා මටත් වෙන්න තියෙන්නේ. හොඳටම දන්නවා. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තමයි සිහිය කියන්නේ. සිහිය කියන්නේ මොකටද? දැන් යතුර තිබ්බ තැන සිහිය නැහැ. කලි තිබ්බ තැන සිහිය නැතිනේ. සාමාන්‍යයෙන් මොනවා හරි තිබ්බම මගේ මේ ළඟ තියෙන සිහිය නැහැ කියලා කියන්නේ. මොකක්ද සිහිය කියලා කියන්නේ? මතක් වීම, කල්පනාව, අවධිකම. යම් කිසි ක්‍රියාවක් කරනකොට අවධිකමක් තියෙනවා. තමන් කරන ක්‍රියාව මොකක්ද කියලා ඒ පිළිබඳව හඳුනා ගැනීමෙන් කටයුතු කිරීම තමයි සිහිය කියලා කියන්නේ. අපි භාවනා කරනකොට මේ අපි භාවනාවක නියත වෙන්නේ. මේ මෙත්තානි මේ මෛත්‍රී භාවනාව වඩන්න. මේ ආනාපානසති භාවනාව වඩන්න. මේකේ පියවර මේවා. මේ පියවරේ මම මේ ගමන් කරන්නේ. ඒ කරන ක්‍රියාව පිළිබඳව හැඳින ගැනීමෙන් අවධිකමකින් නිරත වීම තමයි සිහිය කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒකටම තමයි. යෝනිසෝ මනසිකාරය. ඊළඟට ඊළඟ වචනේ තමයි මම වැඩි වෙලාවක් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ සුති කම්මස්ස. සුති කම්මස්ස කියලා කියන්නේ නිවරදි ක්‍රියා කරනවා. නිවරදිව ජීවත් වෙනවා. නිවරදිව ජීවත් වෙන කෙනා කයින් වචනේ මනසින් සංපත්ත ජීවත් වෙනවා කියලා ඔයයි අහලා තියෙනවා. ඒ නිසා මේ පැත්ත ගැන මම කියන්නේ නැතුව මම අහනවා ඔය අය සත්පුරුසයිද අසත්පුරුසයිද? ඔය අය සත්පුරුසයිද අසත්පුරුසයිද? සත්පුරුසයි. හොඳට විශ්වාසයිනේ. හොඳට විශ්වාසයි. බලමු සත්පුරුසයි. සත්‍යන්නේ කියනද? සත්‍යන්නේ සත්‍ය ධර්මයේ කියන දන්නේ සයන්නේ අයන්නේ කක්? හතනේ සත්‍යන්නේ හත. එතකොට සත්පුරුසයි නම් ඔයගත් කියලාම හරුණු හතක් තියෙනවා. මම කියන්නකෝ ඔය සත්පුරුසයි සත්පුරුසයි කියන පළවෙනි කාරණාව ඔය සත්පුරුසයි. හරි. අපි පිළිගන්නම්කෝ. එහෙමනම් පළවෙනි කාරණාව කියන්නේ සත්පුරුෂයෙක් වෙන්න. කර්ම ලේටි කරන්නත් මෙතන ඉන්න හැම කෙනාම සත්පුරුෂයෙක් වෙන්න උවමනා කරන පළවෙනි කාරණේ යුක්තයි. මමද අසලත්. මොකද හැමදෙනා ළඟම තියෙන්නේ මෛත්‍රිය. බලන්න ඕනේ මොනව හරි නැහැ කියලා මෛත්‍රියේ තරංග හැමෝගේම ළඟ මෛත්‍රිය තියෙනවා කියලා කියන්න පුළුවන්ද? මටවත් විශ්වාස නැහැ බලන්න තියෙනවා කියලා. හැමෝගේම ළඟ තියෙනවා. ඒක කියන්න පුළුවන්. ඔයාලගේ මූල දිහා බැලුවම වැඩි එකක් නෙවෙයි හතක් ආවා කියන්න පුළුවන්. සත්පුරුෂයෙක් වෙන්න උවමනා කරන පළවෙනි කාරණාව මෙතන ඉන්න හැම දෙනා ළඟම තියෙනවා කියනවා. සද්ධාව තිබුණා. අහලා කොටේ. සද්ධාව තිබිලා බෑ. සද්ධාවක් එනවා. හැබැයි මෙතන සද්ධාව නෙවෙයි සත්පුරුෂයෙක් වෙන්න උවමනා කරන පළවෙනි කාරණා. මේ සද්ධාවක් ඒ සත්පුරුෂයෙක් සද්ධාවක් ඇති වෙන්නේ මේ ලක්ෂණේ තියෙනවා. ඒක දෙමෝපිය ඉන්නවනේ. ඉන්නවනේ. කොයි දෙමෝපියන්ට කලසනවද? කලසනවද? මෙතන නැන්නේ දෙමෝපියන්ට නොසලකන කෙනෙක්. සත්පුරුෂයෙක් වෙන්න පළවෙනි කාරණාව මොකක්ද? දෙමෝපියන්ට කලසනවා. හරිනේ. ඒකද? සත්පුරුෂයෙක් වෙන්නේ පළවෙනි කාරණාව විතර ගන්න දෙක. ඒ කියන්නේ දෙමෝපියන්ට කලකන එක තමයි, දෙමෝපියන්ට නොසලකන එක තමයි. කලකන්නේ තමයි. නෑ. ඇයි? දෙමෝපියෝ පරක්කේ ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. සාහන වහන අරව මෙව අරන් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නෑ. පරක්කේ කලකන්න පුළුවන් කාලයක උඩ අපිට දෙමව්පියන්ට ගොඩාක් දේවල් වලින් වෙනස් නෑ. කල්පනා කරලා බලන්නකෝ. අවුරුදු 25ක් උතර ගිහිල්ලා මේ හරියම්ම කරන්න පටන් ගන්න. එතකොට පරක්කේ අවුරුදු 25ක් වෙනකොට දෙමව්පියන්ට අවුරුදු 45 50 උතර ගිහිල්ලා ඒ වෙනකොට දෙමව්පියන්ට එන්න ඕනි රෝග ටික ඔක්කොම ඉන්නේ ඉවරයි. සීනි තියෙන දේවල් දෙන්න බෑ. සෙල් තියෙන දේවල් දෙන්න බෑ. ඇඳුම් බැලඳුම් වැඩි ඕන්නේ නෑ. අර බිම ගන්න රතු පාට වගේ ඒවා. ඒවා ඕන්නේ. සරල ඒවා ටිකක් තමයි දෙමව්පිය වෙන්නේ. හරි. කුඩා කාලේ දෙමව්පිය වෙන්නේ මොනවද දරුවන්ට කරන්න තියෙන්නේ? ඉගෙන ගන්න එක, වැරදි වැඩ වලින් ඈත් වෙලා ඉන්න එක, මේ දෙමව්පියන්ට කලකරන එක ලේසි. දෙමව්පිය දරුවෝ වෙන්නේ අනන්ත අප්‍රමාණ කැපවීම ජීවිතේ කරනවා. ප්‍රයත්න දානවා. ඒක නිසා සත්පුරුෂයෙක් වෙන්න නම් දෙමෝපියන්ට කලකන්න ඕනේ. දෙමෝපියන්ට නොසලකා සත්පුරුෂයෙක් වෙන්න බෑ. බණ භාවනා මොන තරම් කළත් මුළු ත්‍රිපිටකයේම දිවඟ තිබ්බත් යම් කෙනෙක් දෙමෝපියන්ට නොසලකනවා නම් ඒක නම් සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. ඇයි ඒ? දෙමෝපිය ළඟ තියෙනවා සිව්බඹ විහරණ. මොනවද සිව්බඹ විහරණ කියලා කියන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ අපේ දියුණුව, අපේ යහපත, අපේ සැනසීම, අපේ දරුවෝ ළඟ තිබේවා, අපිටත් වඩා ඇති වේවා කියන සිතුවිලි. ඒකනේ මෛත්‍රිය කියලා කියන්නේ. ඊළඟට මෙත්තා, කරුණා කියලා කියන්නේ කරුණාව කියලා කියන්නේ යම් කෙනෙක් දුකකට වැටුණාම ඒ පිළිබඳව හිතේ ඇති වෙන අනුකම්පා සහගත ස්වභාවය තමයි කරුණාව කියලා කියන්නේ. යම් කෙනෙක් දුකකට වැටුණාම අපේ හිතේ ඇති වෙන ස්වභාවය අනේ ස්වභාවයකට තමයි අනුකම්පා සහගත ස්වභාවයකට තමයි කරුණාව කියලා කියන්නේ. මෙත්තා කරුණා මුදිතා කියලා කියන්නේ මුදිතා ගුණයෙන් යුක්ත වෙන්න ඕන. කොහොමද මුදිතා කියලා කියන්නේ? අනිත්‍යයේ දියුණුව සැපත දැකලා සතුට වෙන්න පුළුවන් වෙනවා. සමාජ දිහා බැලුවම කල්පනා කරලා බලන්නකෝ අනිත්‍යයේ දියුණුව සැපත සතුට බලලා වඩාත්ම සතුට වෙන්න පුළුවන් පාසද? දෙනවා කියන්නේ. ඊළඟ එක තමයි උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මොකක්ද? නැදහත් බව කියලා කියන්නේ දරුවෝ සැලකුවත් නොසැලකුවත් දෙමව්පියෝ නෙවෙයි කියන්නේ දරුවෝ කලකන්නේ කියලා. දරුවන්ගේ සැලකීමක් ගන්නවා දෙමව්පියෝ නැතන කීවත් පිළිගන්න. ඉතින් කල්පනා කරලා බලන්නකෝ. අපි පිළිබඳව මේ වගේ සිතුවිලි වෙන කාටද හිතන්න පුළුවන් කියලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිතුවිලි හතරම ඇති දෙමව්පියන් කලපන්න. ඒක නිසා සත්පුරුෂයෙක් වෙන්න නම් පළවෙනි එක තමයි දෙමව්පියන් කලපන්න. දෙවෙනි කාරණාව සත්පුරුෂයෙක් වෙන්න මේ හැම දෙනා ළඟම තියෙනවා. මොකක්ද එහෙමනම්? දෙමව්පියන්ට කලකනවා වගේම මහත් කරන්න ඕනේ. වැඩි හිටියන්න කලපන්න ඕනේ. වැඩි හිටියන්න කලපන්නේ නැතුව රෝගී දැන් වැඩි හිටියා කියලා කියන්නේ සීලයෙන් වෙන්න පුළුවන්, ගුණයෙන් වෙන්න පුළුවන්, තපසෙන් වෙන්න පුළුවන්, වයසින් වෙන්න පුළුවන්, විවිධ දුර්වලතා වලින් වෙන්න පුළුවන්, ඒ අය පිළිබඳව සැලකිලි සක්කාර කරන්න. මම එදා පිළිස්සෙන් වෙලාවේ දැක්කා සමනි මහත්මිය කටියට කියනවා මේ වැඩි හිටියන්ට ඉඩ දීලා ඉන්න කියලා. කියන්නේ ඒක තමයි සත්පුරුෂයෙක් වෙන්න ඕන නැත්නම් දෙවෙනි ලක්ෂණ. ඔයා හැමදෙනාටම තියෙන මොන තරම් හදිස්සියක් තිබ්බත් සමන්ත වඩා වැඩි හිටියෙක්, සමන්ත වඩා දුබල කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා වෙන්නේ ඉඩ දෙන්න මේ බෞද්ධ ප්‍රතිපදාවේ හැදුන වැඩුණු අයට අමාරු දෙයක් නෑ. දැන් මම ලංකාවටින් දැකලා තියෙන රෝහල් වලට යනවා උදේපාන්දර 4ට විතර රෝගී. හැබැයි ගිහිල්ලා හිටියට සමන්ත වඩා අමාරු රෝගියෙක් ආපු ගම ඉඩ දෙනවා. බස්සකේ යනකොට මේ බස් එකේ ඉඳගෙන යනවා සමන්ත වඩා අමාරු කෙනෙක් ආවම ඉඩ දෙනවා. ඒක තමයි සත්පුරුෂයෙක් වෙන්න උවමනා කරන දෙවැනි කාරණාව. වැඩි හිටියන් කලපන්න. තුන්වෙනි එක නම් මට හිතන්න බෑ වැඩි දෙනෙක් ළඟ කීය. මොකක්ද කියලා. සත්පුරුෂයෙක් වෙන්න නම් බොරු නොකරන්න. කියන්නේ නැහැ. බොරු නොකියන්න. හරි අමාරු දෙයක්. මුල් දෙකක් හරි මේකත් හරි. හතර වෙලින් සත්පුරුෂයෙක් වෙන්න ඕන නැත්නම් මේක නම් හරිම අමාරුයි රැක ගන්න කාන්තාවන්. මොකක්ද? බොරු කියන්න ඕන. දැන් නම් කට්ටිය දිවාද තියෙනවා කියන්නේ. නැත්නම් කාන්තාව විශේෂයෙන්ම දන්න මොකද්ද කියලා. කාන්තාවන්ට සමාරු මමාරු කිව්වා මොකද්ද? බරු නොකියන්න ඕන එක හත කළා කියන්නේ. කේලම් නොකියන්න ඕන. බරු නොකියන්න ඕන කේලම් නොකියන්න ඕන. පස්වෙනි කාරණාව තමයි සත්පුරුෂයෙක් වෙන්න උවමනා කරන සත්‍ය වචන කතා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තිබෙනවා මජ්ක්‍ධිම නිකායේ අරන්දක කියලා. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන විවිධ කාරණා. ඒ කාරණා අතර ප්‍රධාන දෙයක් තමයි සත්‍ය වචන කතා කරන්නේ කියන එක. ඊට අමතරව සංයුක්ත නිකායේ බුදුහාමුදුරුවෝ දේශනා කළ සූත්‍රයක් තිබෙනවා සුභාසිත වාචා සූත්‍රය කියලා. මේ සූත්‍රයේ තුල යම් කිසි වචනයක් සත්‍ය වචනයක් වෙන්න, ඇත්ත වචනයක් වෙන්න, ප්‍රයෝජනවත් වචනයක් වෙන්න උවමනා කරන කාරණා පහක් තියෙනවා. මොහොත් වෙන්න ඕනේ අපි කර කියන වචන. පළවෙනි එක තමයි කාලේන බාධිතා. මොන දෙයකින්වත් සුදුසු කාලය කියන්නේ. සුදුසු දැන් බුදුහාමුදුරෝ ධර්මයේ පවා දේශනා කරන්නේ සුදුසු කාලය. බුදුහාම ධර්මය දේශනා කරන්නේ සුදුසු කාලේ හැටියට ගන්න මිනිස්සුන්ගේ ආයතනත් කොයි ප්‍රමාණයද? අවුරුදු 120කට අඩු ආයු කාලයක් ඇති කාලේ තමයි බුදුහාමෝ බණ කියන්නේ. එයි අවුරුදු 120කට වැඩි නම් මිනිස්සුන්ගේ ආයු කාලේ මිනිස්සුන්ගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී මේ දුක් රැඳ පෙළුම් කරන්න අමාරුයි. දැන් 120කට අඩු වෙලා දැන් 70 ගානකට ඇවිල්ලා තියෙනවානේ. එහෙම ඇවිල්ලා මේ දුක් රැස මිනිසුන්ට පෙන්වන්න අමාරුයි නම් 120කට වැඩි වුණොත් කොහොමද? ඒක නිසා කාලේන බාධිතා. සුදුසු කාලේ කියනවා. ඊළඟට තමයි යහපත් වචනයේ තියෙන දෙවෙනි ලක්ෂණය තමයි බුද්ධාමතුළු උගන්වන අර්ථ සංහිතාය බාධිතා. අර්ථවත් වචනයක් වෙන්න ඕනේ. කියලාද තේරුමක් තේරෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ උගන්වනවා මේ සූත්‍රයේ තුල සංහා වාචා අන් අයගේ හිත රිදවන්නේ නැති වචන වෙනවා. ඊළඟට හතරවෙනි ලක්ෂණය හැටියට බුදුහාමුදුරුවෝ උගන්වනවා මෙත්තේන චිත්තේන වාචිකා මෛත්‍රී සහගත සිතින් කියන්න ඕන. මෙන්න මේ කියන ලක්ෂණ වලින් යුක්ත වචනේ තමයි අර්ථවත් වචනයක් වෙන්නේ. බුදුහාමුදුරුවෝ සංයුත්තනිකායේ දී දේශනා කරනවා මිනිස්සු පාවිච්චි කරන වචන අනුව ලක්ෂණ තුනක්. පළවෙනි වචනේ තමයි ගුඩ බාති, දෙවෙනි වචනේ තමයි කුප්ප බාති, තුන්වෙනි වචනේ තමයි මදු බාති. මිනිස්සු පාවිච්චි කරන සමහර වචන ගුඩ බාති අසුචි දන්නවද? ඒවා ඒ අසුචි වගේ වචන භාවිත කරන මිනිස්යාගේ ලක්ෂණය තමයි දැක්කදේ දැක්කේ නැහැ කියලා. දැක්කදේ තියෙනවනේ මම දැක්කේ නැහැ කියලා කියනවා. ඇහුන දේ තියෙනවනේ මට ඇහුනේ නැහැ කියලා කියනවා. නොදැක්ක දේ තියෙනවනේ දැක්කා කියලා කියනවා. ඇහුනේ නැති දේ තියෙනවනේ ඇහුණා කියලා කියනවා. කල්පනා කරලා බලන්නකෝ ප්‍රයත් එහෙමද කියලා. දැක්කදේ නොදැක්කා කියනවා. නොදැක්කදේ දැක්කා කියනවා. ඇහුන දේ නැසුණා කියනවා. නැසුණු දේ සහුණා කියනවා. මෙවැනි වචන පාවිච්චි කරන කෙනා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුද්ධ භාෂේ. ඊළඟ එක්කෙනා තමයි පුප්ප භාෂේ. පුප්ප භාෂේ කියලා කියන්නේ ඇහුන දේ ඇහුණා කියලා කියනවා. දැක්ක දේ දැක්කා කියලා කියනවා. නොදැක්ක දේ නොදැක්කා කියලා කියනවා. ඇසුණු නැති දේ ඇසුනේ නැහැ කියලා කියනවා. ඊළඟට උනිකක් වඩා හොඳයි මදු වාසී. මදු කියන්නේ මොනවද? මදු වර්ග ගොඩක් තියෙනවා. කින්නේ අය ගන්න මදු කියලා. මොනවද? මදු විස පොළ ගෑවම වෙනස් වෙන්නේ. එතකොට නම් ගන්න. මොනවද මදු? මේ පැණි. නැත්නම් මොනව හරි පැණි. මදුබාහී පුද්ගලයෙක් ඉන්නවා. මදුබාහී පුද්ගලයා කියලා කියන්නේ කතා කරන හැම වචනයක්ම අර මුලින් සඳහන් කළ ලක්ෂණ වලින් යුක්තයි. නිදොස් කාටවත් වරදක් වෙන්නේ නැහැ. කාටවත් හානියක් වෙන්නේ නැහැ. හැම කෙනාගේම යහපතට උදව් වන වචන පාවිච්චි කරනවා. මේ ධර්මයේ සඳහන් වෙනවා පුද්ගලයෙක්ට රැකගන්න අමාරුම ඉන්ද්‍රිය තමයි වචනය. දවසක් ඉපේ තියෙනවා. මේ ඉස්සා වියක් ගැන අහලා හංස දෙන්නෙක් ඇවිල්ලා ඉබට කියනවා අහවල් තැන හොඳ ජලාශයක් තියෙනවා වැවක් තියෙනවා කියලා. මේ ඉස්සා කියනවා මම එතෙන් ගිහිල්ලා ගන්න කියලා. හංස දෙන්න ඉබගේ පොරොන්දුවක් ගන්නවා ලීයට ඉබ්බා කටෙන් ලී එහිලා යන්නේ අංශ දෙන්න එහිලා යන්නේ කට අරින්නේ නැහැ කියලා කොරඳුවක් ගන්නවා. හැබැයි මේ ඉබ්බා උදී යනකොට කොල්ලෙක් ගෙදගෙන බිම ඉඳලා කියනවා අන්න ඉබ්බේ උඩින් යනවා කියලා. ඉබ්බා මොකද කරන්නේ? ඉබ්බා අහනවා ඔය අය අපි අහන දේ උඹට මොකද කියන්නේ? ඉබ්බාට මොකද වෙන්නේ? කඩුවම් ගාලා බිම වැටෙනවා. ඉබ්බාගේ හතර හන්දි කැඩෙනවා. හරි අමාරුයි. රැකගන්න මොකක්ද? කට. එකක් කිව්වම දෙකක් කියලා හැමතැනම තමයි අපි හැමෝම උත්සාහ ගන්නේ. හැබැයි ධර්මයේ තුල ගන්නනවා සත්‍ය වචන කතා කරන්න, කේලම් නොකියන්න, අසත්‍ය නොකියන්න. දැන් කාරණා පහ සම්පූර්ණයි සත්පුරුෂයේ වෙන්න ඔයාලා ළඟ දෙකක් දෙකමාරක් වගේ සම්පූර්ණ. ඊළඟ හයවෙනි එක තමයි සත්පුරුෂයෙක් වෙන්න උවමනා කරන මේක නම් හැමෝගෙම ළඟ තියෙනවා. අපහු කියන්න පුළුවන්. මොකක්ද මේක? හැමෝගෙම ළඟ තියෙනවා. එතන ඉන්න ලොකු කුඩා හැම දෙනා ළඟම තියෙනවා. තමන් ළඟ තියෙන විශේෂයෙන්ම කෑම බීම ආදී දේවල් බෙදා හදාගෙන සේවක් දෙනවා. කල්පනා කරලා බලන්නකෝ ඔය කෑම කන වෙලාවක ගෙදරට කවුරු හරි එනවා. තියෙන පිට ඔය එකක් මදි. හැබැයි අරයා බඩගින්නේ ඉන්නේ කියලා හිතුනොත් ඔය කට්ටිය කල්පනා කරන්නේ නැහැ නේ යනකම් ඉඳලා කනවා කියලා. එහෙම හිතන්නේ. ප්‍රකටේ කියන්නේ මොකද්ද? මං දැන් ටිකක් කලින් කෑවා. එන්න අපි දෙන්නම කමු කියලා. එහෙම කාලා අයියෝ අපරාධ දුන්නේ එන්න වෙලාවක් තිබ්බේ නැත්නම් මේ වෙලාවෙමයි ආව කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒක කියලා දිනවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයෝ එහෙම කියන්නේ නැහැ. ඒ නිසා සමල්ලන තියෙන දේවල් බොහෝ දුරට බෙදා හදාගෙන ඉවත් වෙනවා. විශේෂයෙන්ම මේ කෑම කීම කියන දේවල් හංගන එකම කෙනයි සත්ත්ව ලෝකේ පවා ඉන්නේ. ආහාර අනිත් අය ආහාර කෑම හම්බුනාම කෑ ගැහුවට බුදුහාමුදුරු දේශනා කළ සූත්‍රයක තියෙනවා මේ කෑ ගහන්නේ අනිත් ආත්මොන්ට කතා කරලා නෙවෙයි කියලා. ඒ අනිත් අය දැනගන්න නෙවෙයි ආහාර කෑ ගහන්නේ වෙන දෙයකට කියලා වෙනම සූත්‍රයක් තියෙනවා ඒක කියනවා. ආස්සංගේ අගුණ 10ක් තියෙන සූත්‍රයක් තියෙනවා. ඒ අගුණ 10 මිනිස්සුන්ට සම්බන්ධ කරලා දේශනා කරන සූත්‍රයක් තියෙනවා. ඒකෙදි බුදුහාමුදුරු එහෙම දේශනා කළා කියන්නේ. ඒ නිසා තමන්ගේ සම්පත් බෙදා හදාගෙන ජීවත් වෙනවා. ඊළඟ කාරණය මෙතන ඉන්න වැඩි දෙනෙක් ළඟ තියෙන හත්වෙනි සත්පුරුෂ ලක්ෂණය. මොකක්ද? බද්ධ වෛරයේ තියෙන්න බෑ. වෛරය නම් ඇති වෙනවනේ හැමෝටම. මේ සාමාන්‍ය සිංහල මිනිස්සු කියලා කියන්නේ මම නිතරම කියනවා අපෙන් බණ අහන අය කියලා කියන්නේ මොකක් වෙන අයද? හොස්ස ළඟින් නැස්පලියක් කටපත්ත කලිනායි එහෙනම් හොස්ස ළඟින් නැස්සෙක් ගියා කේන් කියන්නේ රතුපත්ත කලිනා අපේ නෝනාට දෙබනහන් ඒක හින්දා එහෙම වෙනවා කොහොම හරි තවන්නේ මේක කේන්තියේම ස්වභාවිකයි මේකෙන් කේන්තියක් හැබැයි මොකක් තියෙන්නේ දැනෙද බද්ධ වෛරය තියෙන්නේ බෑ මොකක්ද බද්ධ වෛරය කියලා කියන්නේ හිත හිතා පරිගන්න කල්පනා කරන මට අහවල් දවසේ මෙහෙම කළා දෙන්නම් නැති බංගස්ථාන වෙන්න කියලා සැලසුම් සාගතව පරිගන්නා ස්වභාවයක පස්තරේක තමයි බද්ධ වෛරය කියලා කියන්නේ. එතකොට සත්පුරුෂයෙක් වෙන්න නම් ඔන්න ඔය කාරණා හත තියෙනවා. මොකක්ද? දෙමනුෂ්‍යයන් කලකන්න ඕන, දෙවිහිටියන් කලකන්න ඕන, බොරු නොකියන්න ඕන, කේලම් නොකියන්න ඕන, ඇත්ත කියන්න ඕන. තමන්ගේ සම්පත් කැම බීම ආදී දේවල් පුළුවන් විදිහට අනිත් අය එක්ක බෙදා හදාගෙන ජීවත් වෙන්න ඕන බද්ධ වෛරය හිතේ තියාගන්න බැහැ. සත්පුරුෂෙක් වෙන එක ලේසියි. කොහේ දැන් බක් කල්පනා කරලා බලන්නකො මම අහන්නේ ඒක තමයි උත්තරේ. දැන් සත්පුරුෂයිද ඔය අසත්පුරුෂයිද? හා. ඔකත් දන්නවනේ. මමත් සමහරවිට මම ඊටෙන් අහලා ගන්නවා මට තීරණයක් ගන්න බැරි වෙනවා ඒකෙන්ද වැඩක්කට එහෙම වෙලා ඇති කොහොම හරි හැබැයි අපිට සත්පුරුෂයෙක් වෙන්න ලේසි අපිට වෙන්න බැරි මොකක්ද මොන කෙනෙක් දැඩි සත්පුරුෂයෙක් වෙන්න බැහැ සත්පුරුෂයාගේ දැඩි සත්පුරුෂයාගේ අතර වෙනසක් තියෙනවා මේකෙන්ද අසත්පුරුෂයෙක් වෙන්න අමාරු ඊට වඩා ලේසි දැඩි අසත්පුරුෂයෙක් වෙන්න තමන් වැරදි කළා අනිත් අයත් වැරද්දට පොළඹව ගන්න පුදුම හැකියාවක් නිසඳ තියෙනවා. හැබැයි තමන් හොඳ කරලා අනිත් අයත් හොඳට පෙළඹව ගන්න පොළඹව ගන්න පුළුවන් කමක් නැහැ. සත්පුරුෂයා මොන වගේ කෙනෙක් වෙන්න ඕනද? තමන් ඔය ධර්ම තමන්ගේ ජීවිතය තුළ පිළිපදින ගමන් අනිත් අය ඒ ධර්මවලට බොරු කරගන්න උත්සාහ ගන්නවා. ඒක නට තමයි දැඩි සත්පුරුෂයා කියලා කියන්නේ. සත්පුරුෂයෙක් කියලා කියන්නේ තමන් යහපත් ජීවන ප්‍රතිපදාවේ ජීවත් වෙන කෙනා. දැඩි සත්පුරුෂයා කියලා කියන්නේ තමන් යහපත් ජීවන ප්‍රතිපදාවේ ජීවත් වෙන ගමන් අනිත් අය ඒ ජීවන ප්‍රතිපදාවට ගන්න යොමු කරගන්න උත්සාහ ගන්න කෙනා. සමාජයේ ගිය බැලුවාම සත්පුරුෂයෙක් විතරම දැඩි සත්පුරුෂයෝ අඩුයි. හැබැයි අසත්පුරුෂයන්ට වඩා දැඩි අසත්පුරුෂය වෙනවා. තමත්මොත් වැරදි කරනවා අනිත් අයත් වැරදි වලට පොළඹවනවා. නැත්තම් හොඳ නෑ වගේ. ඒ නිසා යම් කෙනෙක් සුතිකම්මස්ස නිවරදි කර්ම තමන්ගේ ජීවිතයේ තුල පිළිපදින කෙනෙක් නම් මොනවා වෙන්න ඕනේ? සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. සත්පුරුෂයෙක් වෙන්න උවමනා කරන ওই ලක්ෂණ හත ජීවිතයේ තුල ඇති කරගන්න ඕනේ. ඊළඟ එක තමයි හතරවෙනි කාරණය නිකම්ම කාරණය. නිකම්ම කාරණය කියලා කියන්නේ විමසා බලා කටයුතු කරන්න ඕනේ. යම් දෙයක් කරනකොට කියනකොට හිතනකොට ඒ දේ විමසා ගැනීමේ හැකියාවක් මිනිසුන්ට තියෙනවා. නැත්නම් ඕනෑවට එපාවට හැම වෙලාවකම හැම දෙයක්ම කරන කෙනෙක් නෙවෙයි මනුස්සයෙක් කියලා කියන්නේ. මේ විමසා බලා කටයුතු කිරීම ගැන කියනකොට මධ්‍යම නිකායේ අර මම මුලින් සඳහන් කරපු කරන්දක සූත්‍රය හරි වැදගත්. ණය දන්නව නේද? දැකලා තියෙනවද? බුදුහාමෝ කියනවා ණය ලණුකින් බඳිනවා. කිඹුලෙකුත් ලණුකින් බඳිනවා. බල්ලෙකුත් ලණුකින් බඳිනවා. ඊළඟට පක්ෂියෙකුත් ලණුකින් බඳිනවා. වඳුරෙකුත් බඳිනවා. ත්‍රිලවතුත් බඳිනවා. කවුසත් හය දෙනා ණය කිඹුලා බල්ලා පක්ෂියා අනිත් එක නම් අමතක වෙන එකක් නැහැ වඳුරා ඊළඟ එක නම් ඊටත් වඩා මතක තියෙන්නේ ත්‍රිලවතු. ඔය හය දෙනා ලණු හයකින් බැඳලා හය දෙනාම එක ලණුකින් බඳිනවා. දැන් ගන්න ණය කොහෙට යන්න උත්සාහ ගන්නෙ? ණය කොහෙටද යන්න උත්සාහ ගන්නෙ? මෑන යන්නේ කොහෙටද? දිව්‍ය ලෝකෙට නෙවෙයි ඉන්නේ, උඹාට යන්න. කිඹුල හොයන්නේ කොහෙට යන්නද? කිඹුලට කුඹහ වැඩන්නේ. කිඹුල කොහෙට යන්න උත්සාහ කරනවා? ජලයට යන්න උත්සාහ කරනවා. බල්ලා බල්ලා කැලේ ඉන්නේ නෑනේ. බල්ලා උත්සාහ කරන කොහෙට එන්නද? ගමට එන්න උත්සාහ කරනවා. ඊළඟ පක්ෂිය පහකට යන්න උත්සාහ කරනවා. ත්‍රිලව ත්‍රිලව කොහෙටද වැඩිපුර යන්න කැමති? ත්‍රිලව කොහෙටද යන්න කැමති? අපි අකමැතිම තැන. ඔය අකමැතිම තැන. ඊළඟ ඒකත් ළඟින් ගියත් අහක බලාගෙන යනවා. ලංකාවේ මෙහෙදි මේ වගේ තැන් දෙන්න වැඩිපුර නැති හින්දා නම් ගානක් නැහැ. කරවලේ යන්න යන්න බෑ. එතකොට ඉතිවිසෝ ගාතාව හරි මතක් වෙයි. යන්න අකමැතිම තැන. යන්න වෙනම තැන ඔයගොල්ලෝ ඔක්කොටම යන්න. සොහොන. ත්‍රිලව කොහෙටද යන්න උත්සාහ ගන්නෙ? සහන මේ සූත්‍රය එහෙමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. වඳුරා තමයි කොහෙන්ද දැන උත්සාහ ගන්නෙ? දහහට. ඒ වගේ අපේ ඇස රූප දැක්ක ගමන් ඒ වෙත යන්න උත්සාහ ගන්නවා. කන මිහිරි ශබ්ද ඇහුන ගමන් ඒ පැත්තට යන්න උත්සාහ ගන්නවා. නාසය හොඳ සුවඳක් දැනුන ගමන් ඒ පැත්තට යන්න උත්සාහ ගන්නවා. දිව හොඳ රසයක් දැනුන ගමන් ඒකත්ය වඩවඩ විඳින්න උත්සාහ ගන්න. ශරීරය යහපත් ස්පර්ශයක් ලැබුණ ගමන් ඒ ඔස්සේ හඹා යනවා. ඊළඟට මොකද ඊළඟ ඉන්ද්‍රිය? මනස මොනවද හොයන්නේ? සිතුවිලි හොයනවා. විවිධ සිතුවිලි හොයනවා. ධම්මාලම්බන ඇති කරගන්න උත්සාහ ගන්න. මේ සත්තු හය දෙනා උපමා කරගෙන බුදුහාමුදුරුවෝ මේ මිනිස්යෙක්ගේ ඉන්ද්‍රියවල ස්වභාවය කියනවා. අපේ ඉන්ද්‍රිය ඒ වගේ තමයි. මේ රූපවලද ශබ්දවලද ගන්ධවලද රසයේද ස්පර්ශයේද එහෙම නැත්නම් ධම්මාලම්බනවලද කාමයේ තියෙන්නේ? ඇහිේද කාමයේ තියෙන්නේ? රූපේද කාමයේ තියෙන්නේ? කනේද කාමයේ තියෙන්නේ? ශබ්දේද කාමයේ තියෙන්නේ? දිවේද කාමයේ තියෙන්නේ? රසේද කාමයේ තියෙන්නේ? ශරීරේද කාමයේ තියෙන්නේ? ස්පර්ශයේද? කොහෙන්ද තියෙන්නේ? දැන් අපි කරුණේ කියලා හිතන්නකෝ. තමන්ගේ අම්මා දිහා බලන. මේ මගේ අම්මා කියලා. කාමයක් හිතේ ඇති වෙයිද? නැහැ. තමන්ගේ නංගි දිහා බලන. කාමයක් හිතේ ඇති වෙනවද? ඒත් නැහැ. කොහේ හරි තනියම වෙලා ඉන්න වෙලාවක වෙන කාන්තාරුවක් හම්බ වෙනවා. කාමී හිතේ නැද්ද? එතකොට හිතේ ඇති. එතකොට කාමයේ තියෙන්නේ රූපයේද? නෑ. කොහෙද තියෙන්නේ කාමයේ? යම් රූපයක් දැකලා අපි පස්ින්දුර පංච ඉන්ද්‍රිය මගින් එය ගන්න ආකාරය තමයි කාමයේ බව සැකෙන්නේ. දැන් අපිට යම් කෙනෙක්ගේ රූපය අසුබාරමෙන් ගන්න පුළුවන්. සුභාරමණකින් ගන්න පුළුවන්. වෙන විදිහකට ගන්න පුළුවන්. එතකොට ඇහැ ශබ්දය ගන්න විදිහ, ඇහැ රූප ගන්න විදිහක් වෙනවා. කන ශබ්දය ගන්න විදිහක් වෙනවා. මේ ශබ්දේවත් කනේවත් නෙවෙයි කාමේ තියෙන්නේ. ඒ අරමුණ අපි ගොදුරු කරගන්න ස්වභාවය. එනිසා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී උගන්වනවා මේ සත්තු හය දෙනා ඒ තමන්ගේ වාසස්ථාන වලට යන්න උත්සාහ ගන්නවා වගේ අපේ මේ සත් ඉන්ද්‍රයන් මොකද වෙන්නේ? ඒ අරමුණු පස්සේ හබයි. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනි මොකක් කරන්නද? අපිට වුවමනා විදිහට මේ ඉන්ද්‍රයන් පාලනයකට නැති කරගන්න. ඒක තමයි මිනිස්යාගේ වගකීම වෙන්නේ. කවුරු සත්තු හය දෙනා? සත්තු හය දෙනාවක් අපට හිතියොත් අන්තිමයි. හරි එක්කෙනා නාය. දෙවෙනි එක්කෙනා කේමෝලා. තුන්වෙනි එක්කෙනා බල්ලා. ඒක නම උඹටම මතකයි මොණි වෙලා කටේ තියෙන වචනේ නේ ඊළඟ එක. හරි? පාත්‍ය. ඊළඟ එක්කෙනා වාදෝලා. ඊළඟ එක්කෙනා ත්‍රීලා. සත්තුන් දෙන්නා නම් හත්තට පුළුවන්. සත්තු සැකන්නේ ඕනි ලක්ෂණ ඒ වෝන්නේ නේ. හරි මම කියන්නකෝ. නයා කොහෙටද යන්නේ? උඹහාට යන්න. කිඹුලා කොහෙටද යන්නේ? ජලයට යන්න. පක්ෂියා කොහෙටද යන්නේ? අහසට යන්න. බල්ලා කොහෙටද යන්නේ? ගම හොයාගෙන එනවා. කිවලා කොහෙටද යන්නේ? සොහොන් හොයාගෙන යනවා. වඳුරා කොහෙටද යන්නේ? ගස් හොයාගෙන යනවා. මේ විදිහ තියෙන්නේ කොහෙද? මජ්ක්‍ධිම නිකායේ කරන්දක කියන සූත්‍රයේදී. මේ කාරණා තුළින් බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මොකද්ද? අපේ මේ ඉන්ද්‍රයන් අරමුණු පසුපස්සේ හඹායන්ට දක්වන ප්‍රියතාවය. ඒ ප්‍රියතාවය දැනගෙන අපිට අපේ ජීවිතයට යහපත් අරමුණු නිතර නිතර මෙනෙහි කරන්න, අයහපත් අරමුණු වලින් ඈත් ජීවත් වෙන්නත් මිනිස්යාට පුළුවන් වෙනවා. දැන් කාරණා හතරක් කිව්වා මේක අසාරේ. මොකක්ද කියපු කාරණා හතර? උත්සාන සම්පත්තිය කිව්වා, උත්සානවතෝ, ඊළඟට පතිමතෝ කියන එක කිව්වා, සුතිකම්මස්ස කිව්වා, නිසන්න කාරේ. ඊළඟට තමයි සංඤ්ඤස්සත. සංඤ්ඤස්සත කියලා කියන්නේ අපේ ඉන්ද්‍රයන් සංයමයට පතර ගන්න ඕනේ. ඔය මුලින් කියපු සූත්‍රය තුල මේ නිකම්ම කාරණෝ කියන එකේදීත් මම විස්තර කළේ අපි විමසා බලා කටයුතු කරනකොට ඔය ඉන්ද්‍රිය සංවරයේ පිළිබඳව අවදිකමකින් කටයුතු කරන්න ඕනේ. ඊළඟ එක තමයි හයවෙනි කාරණේ තමයි ධම්ම ජීවිනු. දැනින් ජීවත් වෙනවා. දැනින් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඔයාය දැනින් ජීවත් වෙනවා. තමන් කරන රැකියාව තව කෙනෙක්ට අයහපත් වන රැකියාවක් නොවෙන්නේ. අන් අයගේ ජීවිතවලට හානි බාධා හිංසා ගෙන දෙන රැකියාවක් නොවෙන්නේ. බුදුහාමුදුරුවෝ අපේ ජීවිතය තුළ නිතර නිතර කළ යුතු රැකියාව උගන්වලා තියෙනවා, නොකළ යුතු රැකියාව උගන්වලා තියෙනවා. කළ යුතු දේවල් අපේ යහපතට, සමාජයේ යහපතට, හැම දිනාගේම උන්නතියට උදව් වන රැකියාවල නිරත වෙන්න ඕන. අපේ අන් අයගේ පිරිහීමට බලපාන රැකියාවල් වලින් ඈත් වෙන්න ඕන. එහෙම තමයි ධම්ම ජීවිනෝ දැහැමි ජීවත් වෙන්නේ. ඊළඟ හත්වෙනි කාරණේ තමයි අප්‍රමත්තස්ස, අප්‍රමාදී බව. මොකක්ද අප්‍රමාදී බව කියලා කියන්නේ? අප්‍රමාදයේ කොහෙද මඟද? අප්‍රමාදෝ අප්‍රමාදයේ කොහෙද මඟද? සමාදෝ මච්චුනෝ පදං. අප්‍රමත්තං අප්‍රමාදයේ කොහෙද මඟ? අප්‍රමාදෝ අප්‍රමාදයේ නිවනට මඟ. අප්‍රමාදී කියලා කියන්නේ මොකටද? එළඹෙන කටයුත්තේ ඒකේ වෙලාවට නොබලහා කරන්න. තමන් කළ යුතු දේ නොපිරිහෙලා ඉටු කිරීම තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ. ප්‍රමාද වීමකින් තොරව සිදු කිරීම තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ. ඔන්නෝයි කියන කාරණා හත. තියෙන කෙනාගේ යසෝ කීර්තිය මොකද වෙන්නේ? අභිවද්දති. අභි කියලා කියන්නේ විශේෂයෙන්, වද්දති කියලා කියන්නේ වැඩෙනවා. මොනවා තියෙන කෙනාගේද? උත්සාහය තියෙන කෙනාගේ, සතිය තියෙන කෙනාගේ, සුතිකම්මස්ස ගුණය තියෙන කෙනාගේ, නිකම්ම කාරණෝ ගුණය තියෙන කෙනාගේ, ඒ වගේම ධම්ම ජීවිනෝ දැහැමින් ජීවත් වෙන කෙනාගේ, ඒ වගේම අප්‍රමාදය ජීවිතේ උරුම කරගත්ත කෙනාගේ ජීවිතය යසින් කීර්තියෙන් නොවලහා වෙනවා. හැම කෙනා උත්සාහ ගන්නේ තමන්ගේ ජීවිතය අන් අය තුළ පිළිගන්න ජීවිතයක්, අන් අය ප්‍රසාදයට පත්වන, අන් අය ගරු කරන ජීවිතයක් බව පත් කරගන්න. කුඹ ගෝසක හැඳුමෙන් දුර්වල පුද්ගලයෙක්. ඒ වගේම කළ රැකියාව අනුව බැලුවම අනිත් අය අවදි කරවීම සමාජ පිළිගත් රැකියාවක් නෙවෙයි. හැබැයි ඇඳුම දුර්වල වුණාට කළ රැකියාව සමාජයේ අය පිළි නොගත්ත රැකියාවක් වුණාට එයාගේ ජීවිතය තුළ මේ කාරණා හත තිබ්බා. ඒ කාරණා හත තිබ්බ නිසා ඒ කෙනාගේ ජීවිතය මොකද උනේ? කීර්තියෙන්, යසසෙන්, අවශ්‍ය කරන සැප සම්පත් වලින් නිරන්තරයෙන්ම වර්ධනය වෙනවා. ඔබ හැම දිනකටම මේ කාරණා ජීවිතයේ තුල නිතර නිතර මෙනෙහි කරන්න, ඒ මෙනෙහි කරන අවස්ථාවල ඒ අනුව කටයුතු කරන්නට හැකියාව වාසනාව සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ නිලන්ත සෙනවිරත්න මහත්මයා, විශේෂයෙන්ම සෙනවිරත්න පියාණන්ටත්, ඒ වගේම ප්‍රියන්ත සෙනවිරත්න සහෝදරයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ගංගා ප්‍රියදර්ශනී මහත්මිය දායකත්වය දරනවා, තමන්ගේ මව මුතුමැණිකා මහත්මියට පින් පමුණවන්න. ඒ වගේම මදීරා සහ මනෝජ්ගේ මියගිය නෑයන් විසින් පින් අනුමෝදන් කරන්න.